Honorable WDJ Seniratna, you have 6 minutes. Order, please. Honorable Imran Maruf to the chair.
Guru Mulasane Matituni, Guru Adikar Namatumavishin, Yodanakar given him some soldier again. Kittying who was in a Kipia, Kataran, the Bibliano Santo Savino. At our chamber, Merate, Minit in the Woodier, Aramune, Padana was in Britannia Yatati. Britanni, Tibunaikali, Adat Tibinoa, solicitors and barristers Kira, Ansha Deca, Neat in the Woodier. A solicitor's venue, Lankawe, Aram Bounan, Nitin Kandaima, AI Handununi, Proctor Sakir. Eva Gamer, Barristers of Inuin Aram Beacher, Nitin Kandaima, Advocates of a Chang Handunu. So the A and A with the Tamai Aperati, Nitin Uti, a Pavatuni. Namute does some she had Tatuni, Felisa, Bandar Naik Makna, Adikar Namaturi of a Chain, Etumaginawa Panatak, Uti a personally may Panatu. ඒ පනතින් මේ ප්‍රොක්ටර්ස් ඇන් ඇඩ්වොකේට්ස් කියන ඒ අංශ දෙකම ඒකාබද්ධ කළා. ඇමල්ගමේට් කළා. ඒකාබද්ධ කරලා එදා තිබුණ මහජන මතයක් ඇති කළා. ගම්මල අපිට මතකයි තියෙනවා. අද නඩුවකට ගියාම දෙන්නේ කල් ගන්න ඕන උසාවිය. සීවේ ගන්න. එක්කෙනෙක් ප්‍රොක්ටර් කෙනෙක් අනිත් එක්කෙනෙක් ඇඩ්වොකේට් කෙනෙක්. ඒක නිසා නඩුවට සම්බන්ධ වෙන පාර්ශ්වකරුවන්ට සිද්ධ වෙනවා දෙන්නෙකුට ගාස්තු ගෙවන්න. ඒක නැති වෙනවා මේකෙන් කියන බොළඳ තර්කයක් එදා ගෙනිච්චා. ඒක ඇත්තටම අපි උනත් එදා මේක තීරුම් ගත්තා නමුත් පීඩිස්ට්‍රැක්ස් බණ්ඩාරනායක මහත්මයා යුක්තිය පසුබිම පණිතින් විශාල වෙනසක් මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ කළා. ඒ පණිතින් තමයි එදා ප්‍රාදේශීය වශයෙන් උසාවි ගණනාවක් ඇති කළා. එදා දිස්ත්‍රික්කයකට තිබුණ අධිකරණ දෙකක් හෝ තුනක්. නමුත් ඒක 6-7 වෙනි දැන් රත්නපුර දිස්ත්‍රික්කය බැලුවාම උසාවි තුනක් අලුතෙන් ඇති වුණා. එම උසාවි ඇතිවීම නිසා අධිකරණ ඇතිවීම නිසා ඒ ප්‍රාදේශීය වශයෙන් ජීවත් වෙන ජනතාවට තමුන්ගේ නඩු සඳහා විශාල දුරක් යන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම නඩු කල් යන්නේ නැතුව එක්තරා ප්‍රමාණයකට හෝ ඉක්මනින් නඩු විසඳ ගන්නට ඒකට අවස්ථාව ලැබුණා. ඒ විදිහේ විශාල සේවාවක් ඒ පණිතෙන් සිද්ධ වුණා. එතකොට මේ පණිතෙන් ඇති කරපු ඒ වෘත්තිය ඒකාබද්ධ කිරීම බලාපොරොත්තු ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒක අපි කියන්නට ඕන. මොකද ප්‍රොක්ටර් සභාවෙන් වැඩ කරපු අය හැමදාම ඒගොල්ලෝ ලේකන ඉදිරිපත් කළා, ලේකන සකස් කළා, ඒවට අත්සන් කළා, ඒ වගේම කොන්ත්‍රාත් වැනි දේවල් හැදුවා, ඒවට ගිවිසුම් අත්සන් කළා. වැනි වැඩ කොටසද ඒගොල්ලෝ හැමදාම නිරත වෙලා හිටියා. ඒ වගේම අර ඇඩ්වොකේට්ස් වශයෙන් හිටපු අය හැමදාම කවුන්සල්ලා වශයෙන් ඒගොල්ලෝ හිටියා. නමුත් ඒගොල්ලෝ හැමදාම පෙනී හිටියේ බොහෝ විට අර ප්‍රොක්ටර් කෙනෙක්ගේ සහායත් අරගෙන. ඔහු තමයි අර දරුවට එන පාර්ශ්වකාරුත් එක්ක කෙලින් සම්බන්ධකම් ඇති කරගන්නේ. ඒ අය සමග කතා කරලා උපදෙස් අරගෙන අවශ්‍ය ලිපි ලේඛන සකස් කරන්නේ අර ප්‍රොක්ටර් සභාවෙන් හිටපු අය. එතකොට අර යුක්තිය පසුබිමේ පරිසරයේ මේ දෙපාර්ශ්වයම එකතු කරලා ඇටර්නි ඇඩ් ලෝ කියලා තනතුරක් හැදුවා. ඒ ඇටර්නි ඇඩ් ලෝ කියන්නේ දෙපාර්ශ්වයම ඇඩ්වොකේට්ස්ලා ප්‍රොක්ටර්ස් කියන මිනිස්සු නැතුව හැම කෙනාම නීති උපදේශක. එයයි නීති උපදෙස් මට මතකයි අපි 1972 තමයි මම නීති විද්‍යාලයෙන් පාස් අවුට් වුණේ නැත්නම් නීති විද්‍යාලයෙන් පිට වුණේ මමත් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමත් අපි දෙන්නම එකට හිටියේ එකට ඇතුළුනේ එකට පිට වුණේ අපි දෙන්නම එදා අධිනීතිනවරු වශයෙන් දිවුරුම් දුන්නා අපි අපේ කාලෙම තමයි රණවිල් වික්‍රමසිංහ මහත්මයා දිවුරුම් දුන්නේ ඒතුමා නීති විද්‍යාලයේ උපාධියක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ නීති විද්‍යාල විභාග සමත් වෙලා එතුමත් ඒ අවුරුද්දේම තමයි නීති දිවුරුම් දුන්නේ. නමුත් අපිට ඒකේ මේ වෙනස අපි දැක්කා තියෙනවා. අර කියා බලාපොරොත්තු වෙන විදිය වෙනස ඇති වුණ ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් අපි දන්නවා අර ඒ ලේකන හදමින් ඒ වගේම අර කවුන්සලරට උපදෙස් දෙමින් හිටපු අර ප්‍රොක්ටර්ස් වශයෙන් හැඳින්වපු අය එයාට ඇටර්නි ඇඩ්ලෝ කියන නමාවට ඒ අයට විශේෂයක් ඇති වුණේ නැහැ. ඒ අයගේ සේවාව විශාලයි. විශාල සේවයක් තියෙනවා. බොහෝ විට ගම්බදව ඉන්න මිනිස්සු. ඒ වගේ පුළු ජනතාව සම්බන්ධ වෙන්නේ අර තමුන් එක්ක නඩුව කතා කරන, ඒ වගේම තමුන් එක්ක නඩුව සාකච්ඡා කරන, ඒ වගේ ඩිපි ලේකන හඳුනින් නීති මහත්තයෙක්. නමුත් ඔහුගේ සේවය ඇගෙීමක් නැහැ. අර කවුන්සලින් කරපු අයට මං හිතන අවුරුදු 20ක විතර සේවාවක් තියෙනවා නම් එයාට හම්බ වුණා ජනාධිපති නීතිඥ ධූරය. ඒ ජනාධිපති නීතිඥ ධූරය තාමත්ම වැදගත් අනතුරක් දැන් එතකොට අර බීරිසිංහ මහත්මයා නීතිඥ මහත්මයා කිව්වාගේ මන්ත්‍රීතුමා ඇත්ත ලොකු මේ තත්ත්වයේ වැඩිවීමක් ඇති වෙනවා ජනාධිපති නීතිඥ කුණාම. නමුත් අර කාලයක් තිස්සේ ප්‍රොක්ටර් කෙනෙක් වශයෙන් නැත්නම් ඇටර්නි ඇට් ලෝ වශයෙන් වැඩ කරන පුද්ගලයාට එහෙම එකක් නැහැ. ඒක නිසා තමයි මම හිතනවා අධික නැමතුමා මේ ගැන කල්පනා කරලා මේ ඇයට යම් කිසි ඇගයීමක් දෙන්න ඕන නිසා තමයි මේ සංශෝධන ගෙනාව කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕන. ඒක නිසා එතුමා යෝජනා කරනවා දේශීය උපදේශක නීතිඥ බහුමානය ප්‍රදානය කරන්න. ජේසු උපදේශයේ නීතිඥ බහුමානය ප්‍රදානය කරන මේක අපි
මතුමා විනාඩි දෙකක කාලයක් තියෙනවා.
මේක අපි යුක්තිය හා නීතිඥ නීතිගරුක සමාජයක් සෑදීමේ උපදේශක කමිටුවේ දවස් දෙකක් සාකච්ඡා කළා. සාකච්ඡා කළා ඊයේ තමයි අපි මේක අනුමතික ඒකමතිව අනුමත කළා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ තුරින් මේ රටේ නීතිඥ වෘත්තියේ මේ විදි දීර්ඝ කාලයක් මහජනතාවත් එක්ක සම්බන්ධ වෙලා දීර්ඝ කාලයක් උපදේශක නීතිඥවරු වශයෙන් කටයුතු කරපු අයට ඇගීමක් ලබා දෙන්න කියන කාරණය මේ විදිහේ මතක් කරමින් ඒක ගැන අපි ස්තුතිය ගැන අපි මේ අධික නැමැතුමාට ප්‍රදානය කරමින් මගේ වචන කිහිපයක් අවසන්
කරනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු චන්දිම වීරකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
20යි 10යිකුත් තියෙනවානේ.
ඒ කියන්නේ ඒකත් එක්ක තමයි විනාඩි 20ක් තියෙන්නේ. 12 සහ 8.
Only all together 20 minutes. At the outset itself, let me extend my gratitude to the Minister of Justice for bringing in this act for discussion today about which is relevant to our profession. Legal profession over the years had two branches. Initially, it was known, one branch was known as advocates and the other branch was known as proctors. At the moment in Sri Lanka, all legal practitioners are recognized as attorneys at law. But when it comes to practice, certain members of the profession conduct themselves as counsel and the rest practices instructing attorneys for long years. Professionals who conduct themselves as counsel have been recognized, are being recognized as President's Counsel today. Prior to Sri Lanka becoming a republic, they were either King's Counsel or known as Queen's Counsel. But at the moment, there is no criteria to recognize legal professionals who are in the instructing field. And also, all of us know, legal profession is being developed into a new area. We see diversification, advancement into various sector segments, especially among the members who are not into counseling. There are many, as of now, female attorneys at law. As you may be aware, in every profession, you get more numbers of females coming into various professions. Female professions, most of them would like to work without going to courts, but to be engaged as professionals. I think this will encourage such people, such individuals who are willing to enter into such fields of the profession. On the other hand, There was a time at which, due to the fact that there is no place to be recognized, certain members of the profession who had been into instructing work as well as into notarial work also accepted position as President's Counsel, which created a precarious situation in the field. And very often the presidents and the politicians who took decisions were also embarrassed due to various requests. I think this will give an end to that issue as well, so that both branches will be recognized. And also the fact that the decision to extend appointments of justice of peace to Grama Niladharis is also something that is required at grassroots level. Mulasaroda Mantrithumani, Api me rate vivida neethi gana, vivida neethi pratisanskarana gana, vivida vivastha pratisanskarana gana, katha karanawa. Me rate neethiya venas kirima gana vitarai api katha karanne. Neethiya pilipadima, adata pavathina neethiya kriyaatmaka wenawada kiyana eka soya balima. ඒ පිළිබඳව අවධානයක් යොමු වෙන්නේ නැහැ. මේ රට මේ යන විදියට කිසිදු කෙනෙක් ජීවත් නොවන කාටවත් අවශ්‍ය නැති කාගේවත් නොවන රටක් බවට පරිවර්තනය වෙමින් සිටිනවාද කියන එක පිළිබඳව අපට සැකයක් ඇති වෙලා තියෙනවා. අද මේ මොහොත වෙන විට ඔබතුමා දන්නවා ඇති අපේ දරුවන්ගෙන් කුඩාම දරුවන්ගෙන් ලදරුවන් පනස් හයදාහක් අධිමන්ද පෝෂණයෙන් පෙළෙනවා. ලදරුවන් පනස් හයදාහක් අධිමන්ද පෝෂණයෙන් පෙරෙනවා. පාසලකට ගියහම පාසලේ අවශ්‍ය කරන ගුරුවරු පිළිබඳව හිගයක් තියෙනවා. ගමට යනකොට ගමේ පාසලේ විද්‍යාගාර පහසුකම් තිබුණත් විද්‍යා විෂයන් උගන්වන ගුරුවරු නැති මට්ටමට පත් වෙලා තියෙනවා. මම නියෝජනය කරන හබරාදු ආසනේ ද්විතීක පාසල් හතක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ පාසල් වල විද්‍යා විෂයන් උගන්වන ගුරුවරු නැති නිසා උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන්නට දුප්පත් ගමේ දරුවන්ට අද අවස්ථාව ගිලිහිලා තියෙනවා. එහෙමත් අමාරුවෙන් විශ්වවිද්‍යාලයට දරුවා යනකොට විශ්වවිද්‍යාලේ කථිකාචාර්යවරු නැති තත්වයකට පත් වෙලා තියෙනවා. අද විශ්ව අධ්‍යාපනයට සඳහා අපේ GDP එකෙන් 100.3යි වෙන් වෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාලවලදී කථිකාචාර්යවරුන්ගේ අවශ්‍යතාවය 12,500ක් හැටියට තීන්දුව කළා තියෙනවා. නමුත් ඉන්නේ කාඩර් එක තියෙන්නේ අනුමත කාඩර් එක තියෙන්නේ 8,500කට. ඒ 8,500ෙන් 6,200යි සක්‍රීය සේවයේ හිටියේ. විශ්වාස කරන්න මේ මොහොත වෙන විට එන් 1,700ක් මේ රටේ නැහැ. ඉතින් මේ වගේ තත්වයක් තුළ ලෝකේ සාමාන්‍යයෙන් ඉහළ විශ්වවිද්‍යාලයක් වෙන්න නම් වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රයේ දරුවන් 6 දෙනෙකුට 7 දෙනෙකුට එක කථිකාචාර්යවරයෙක් ඉන්න ඕන. සමහර ක්ෂේත්‍රවල 12කට 10කට ඕන. ආච් කලා විෂයන් සඳහා 18කට දරුවන් 18ක දෙනකොට කථිකාචාර්යවරයෙක් ඕන. අපේ රටේ ප්‍රතිශතයක් හැටියට ගත්තම මේ මොහොතේ ඉන්නේ 28කට එක කථිකාචාර්යවරයයි. මූලාසනාරුව මන්ත්‍රීතුමනි, අපේ රට කොතෙන්ටද යන්නේ? මේ රටේ තරුණයෝ අවුරුදු 18ත් 24ත් අතර සංගණනයේදී එළි වුණා 80%ක් රට දාලා යන්න හිතන් ඉන්නේ. 35 වෙනකන් උදවිය 70%ක් රට දාලා යන්න හිතන් ඉන්නේ. මේ රටේ අද පාලනය කරන්නේ කවුද? අවුරුදු 80ට ලං වෙච්ච මහල්ලෝ තමයි රාජනායකයෝ. එතකොට මේ රට කොහටද යන්නේ? අපි කතා කරනවා දූෂණය මර්ධනය කරන්න කියලා. රටේ ජනතාව පාර්ලිමේන්තුවේ 225ට ඇඟිල්ල දික් කරනවා. 225ම හොඳයි කියලා මම කියන්නේත් නැහැ. 225ට කරන්න පුළුවන් අපි ස්වාධීන රාජ්‍ය සේවයක් පිහිටවුව අත උස්සලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් පබ්ලික් සර්විසස් කොමිෂන් එකක් අපි ස්වාධීන මේ බ්‍රයිබරි කොමිෂන් එකක් අල්ලසා දූෂණ කොමිෂන් සභාවක් පත් කරා ඒ අය ක්‍රියාමාර්ග කාර්යභාරය කරනවද කියන ප්‍රශ්නය පිළිබඳව අපටත් සැකයක් තියෙනවා. දැන් මේ දවස්වල මම මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් කතා කරා මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගැන. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ බල්ලෝ ඉන්නේ වායු සමීකරණය කරපු කූඩුවල. එතකොට අදාළ අමාත්‍යාංශයේ ප්‍රධාන විගණක නිලධාරියා අනවශ්‍ය විදියට රටේ සම්පත් භාවිතා කරනකොට ඒ පිළිබඳව හොයලා බැලීමේ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ අපිටද? රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන වෙච්ච රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ අයගේ කාර්යභාරය ඉටු කරනවද? මිනිස්සු අදත් මං රූපවාහිනිය අහගෙන හිටියා. මම මේ කියන්න හේතුව 225ම ගෙවල් දුන්නොත් හරි 225ම වාහන දුන්නොත් හරි 225ම තමයි මේ රටේ කන්නේ කියලා. හැබැයි 225ට කරන්න පුළුවන් දේ තමයි අපි මේ මොන අභියෝගාවත් කරන්නේ වැරද්ද පෙන්නලා දෙන එක. මෙන්න මේ වැරද්ද මේ රටේ වෙනවයි කියන එක අපි පෙන්නලා දෙන්න ඕනේ. අපි නීති සම්මත කරලා තියෙනවා. අපි ඒ ප්‍රගමණය සඳහා අවශ්‍ය නීති සකස් කිරීමට සටන් කළා. ඒ සඳහා සහයෝග ලබා දීලා තියෙනවා. මේ සියල්ල මේ රටේ මොන නීති ඇදුවත් වැඩක් නැහැ. ඒ කටයුතු බාර උදවිය ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තම් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිය තුලින් බලය ලබපු උදවිය ඒ නීතිය අවභාවිතා කරනවා නම් අපි මොනවා කරත් මේ පාර්ලිමේන්තුව මොන නීති ගෙනාවත් මොන නායකයා මොන නිවැරදි දේ කරන්න උත්සාහ ගත්තත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. මුල් අසන ආරු මන්ත්‍රීතුමනි, අපි හැම දෙනෙකුටම හර්ධ සාක්ෂියක් තියෙන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඒ බලය ලබා දීපු කණ්ඩායම්වලට නිවැරදි දේ කිරීමේ වගකීමක් තියෙනවා. එහෙම නැති වුණොත් මම කියන්නේ මේ ඉන්න අපි හැම දෙනාම කරන දේ සියලු දේ හැම අතින්ම සාධාරණයි, යුක්තිසහගතයි, ජනතා බලාපොරොත්තු වෙන ආකාරයට රටේ අනාගතය වෙනුවෙන් බලාපොරොත්තු වෙන විදියට අපි කටයුතු කරනවා කියලා. යමෙක් වැරදි දෙයක් කරනවා නම් ඒ වැරදි දේ කරන පුද්ගලයාට ඇඟිල්ල දික් කළා වැරදි කියන එක සාධාරණයි. මේ රට ඉස්සරහට යන්න නම් අපිට අවශ්‍යයි දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කතාවක් යනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සර්වසාධාරණ නෑ මේ තියෙන විදිහට. අනිවාර්යයෙන්ම අයිතු ලෙස බලතල ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙන නීති මේ මොහොතේත් මේ රටේ තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් විය යුතු දේවල් තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඡන්දයක් කල් දැමෑ මේ අරමුණෙන් තවදුරටත් බලයේ රැඳී සිටීමේ අරමුණෙන් කෙටි කාලයක් තුල එකඟතාවයන්ට එළඹීමට නොහැකි බව දැන දැන යම් යම් සංශෝධන යෝජනා ගෙනල්ලා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ජනතාවගේ අයිතිය උදුර ගැනීමට අපි පාර්ලිමේන්තුව හැටියට උල්පන්දන් දීමට සූදානනුත් නැහැ. එවැනි ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ ගැනීම සදාචාරාත්මකත් නැතේ කියන එක මේ මොහොතේ කියන්න ඕන. එවන් ප්‍රයත්නයන්ට අපි රට ඉදිරියට ගෙන යාම සඳහා මේ රටේ අනාගතය වෙනුවෙන් කළ යුතු කළ හැකි හැම දේම කරන්නට එකඟ වෙනවා ඔස්සේම ඒ අවස්ථාවන් පෙන්නලා ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමට තියෙන ගන්න උත්සාහයන් වලට විරුද්ධ වෙනවයි කියන එකත් සටහන් කළා තියෙන එක ඉතා වැදගත් කියන එක මම ඉතාම ඕනකමින් මේ මොහොතේ කියන්න ඕනේ. ගරු මුල් අසන ආරණ මන්ත්‍රීතුමනි, අපේ ගමට නීතිය ගෙනියනකොට ගමේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාම නිලධාරිතුමාට පරිවාස නිලධාරිතුමාට ඒ ලබා දීපු අවස්ථාව, මොකද අපිම දන්නවා කොච්චර අමාරුද කියලා ජේපී කෙනෙක් පත් කරන්න හොයාගන්න සමහර වෙලාවට ඒ රජයේ නිලධාරියාගේ කාර්යභාරය ඉටු කරන්නට අවශ්‍ය වුණාම එයාට වෙන වෙන තැන්වලට යන්න වෙන දේවල් තියෙනවා. ඒ වගේ දේවල් තේරුම් අරගෙන ඒ කරන වෙනස කරපු සංශෝධනය පිළිබඳව මගේ ස්තුතිය විජේදාස රාජපක්ෂ මැතිතුමාට පුද කරන්න කැමතියි. ඒ වගේම තමයි අධිකරණ පද්ධතිය මේ අධිකරණ අමාත්‍යංශයට අදාළව එන විවාදයේදී අපේ දිස්ත්‍රික්කයේ ගාලු දිස්ත්‍රික් උසාවි සංකීර්ණය පිළිබඳවත් වචනයක් කතා කරන්න මම මේ අවස්ථාව උපයෝගී කරගන්න. අපි බොහොම කාලෙකට කලින් 1914 මුල්ගල් තිබ්බ ගාල්ලේ උසාවියක් හදන්න අද 2024ටත් තව මාස කීපයයි තියෙන්නේ. අද වෙනකන් මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි උසාවි සංකීර්ණය හදලා ඉවර වෙන්නේ නැහැ. විශාල ලෙස විදේශ විනිමය උපයගන්න පුළුවන් විශාල ලෙස සංචාරක කර්මාන්තය සංවර්ධනය නංවීම සඳහා අවස්ථාව තියෙන ගාලු කොටුවෙන් උසාවි කටයුතු එළියට ගෙන යනවා නම් මේ රටට වෙන වාසිය පිළිබඳව මම පෞද්ගලිකව කරුණු කිව්වේ මීට අවුරුදු 15ක විතර කාලින්දලා කියලා තමයි ලබා ගත්තේ. නමුත් අද වෙනකන් උසාවි සංකීර්ණය හදලා නැහැ. උසාවි සංකීර්ණයට යාබදව නීතිඥවරුන් සඳහා කාර්යාල සංකීර්ණය සහ රතගාල උසාවියේ සකස් කිරීම සඳහා අවශ්‍ය කරන ඉඩම අත්පත් කර ගැනීම රෞෆකී මෙමෙතුමා අධිකරණ ඇමති කාලේ තමයි ඉදිරිපත් කරේ. අද වෙනකන් ඉඩම් අත්පත් කර ගැනීමවත් සිද්ධ වෙලා නැහැ. අපේ ඇමතිතුමා උත්සාහ ගන්නවා නමුත් ඒක වෙලා නැහැ. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕන. එහෙම නැති වුණොත් මේවා වෙලා තියෙන්නේ අපේ රටේ කිසි කෙනෙකුට වගකීමකින් මේ කටයුතු ඉටු කිරීම පිළිබඳ ඕනකමක් නැති බව තමයි මට නම් තේරෙන්නේ. හැම ක්ෂේත්‍රයක්ම බලන්න අද හැම ක්ෂේත්‍රයකම ඉන්න උදවිය බොහෝම කලකිරීමකින් ඉන්නේ. දැන් හමුදාවේ අපේ සංජය වනසිංහ මැතිතුමා මේජර් ජෙනරල් එතුමා හමුදාපති වෙන්න සියලු සුදුසුකම් සපුරලා ගෙදර යන්න සිද්ධ වුණා. බලන්න මේ අමාත්‍යංශ කීයක ලේකම්ලා ඉන්නවද පෙන්ෂන් ගිහිල්ලා එක්ස්ටෙන්ෂන් එක. මම මේ කියන්නේ ඉන්න ඇත් එක තරහට නෙමෙයි. නමුත් අපේ රටේ තරුණයන්ට මේ රටේ ඉන්න හිතෙන්න නම් වෘත්තිකයන්ට මේ රටේ ඉන්න හිතෙන්න නම් දරුවන්ට මේ රටේ අනාගතයක් ගැන හිතන්න නම් ඒ අයට සාර්ථක වෘත්තිමය ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය විය යුතුයි. ඒක වෙලා තියෙනවද? බොහෝ ආයතනවල දක්ෂයන්ට දක්ෂතර නැහැ. ඔබතුමා ගණන් කරලා බලන්න අපේ රටේ තියෙන අමාත්‍යංශ දැන් කීයක් තියෙනවද? 28ක් 22ක් විතර තියෙනවද? මේන් කීයක ඉන්නවද අවුරුදු 60ට අඩු ලේකම්වරු? ඇයි අපේ රටේ 60ට අඩු දක්ෂයන් නැද්ද මේ පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් SLS එකේ දක්ෂයන් හොයාගන්නේ නැද්ද? එතකොට ඒ දක්ෂයන්ට මොකද වෙන්නේ? මේ සේවයන්ට තරුණයන් එකතු වෙයිද? මේ ආකාරයට මේ රටේ කටයුතු සිදු වෙනකොට අනාගතය කුමක් වෙයිද? ඔබ දන්නවා මම නම් කියන්න කැමති නැහැ. තානාපති සේවය ගන්න රටවල් කීයක ඉන්නවද විදේශ සේවය නියෝජනය කරන නිලධාරීන් කීයක ඉන්නවද? මං හිතන්නේ මේ රටේ ලෝකේ තියෙන ප්‍රධානතම එකකවත් නැහැ විදේශ සේවය නියෝජනය කරන නිලධාරීන්.
අන්තිම විනාඩි දෙකක කාලයක්
තියෙනවා. ඒ අයට ඒ අවස්ථාව ලැබෙනවද? ඉතින් අද වෛද්‍යවරුන්ට වෙලා තියෙන්නේ මොකද? අද වෛද්‍යවරුන්ට මේ රටේ ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරයට ගැළපෙන ආකාරයේ පහසුකම් ලැබිලා තියෙනවද? මම කියන්නේ දෙන්න බැරි දේවල් දෙන්න කියලා. නමුත් අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීමේ වගකීම රජයට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන නීති පද්ධතිය වෙනස්කම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ තියෙන නීති වලින් අපට බොහොම පහසුවෙන් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. නිවැරදි දේ නිවැරදි විදියට නිවැරදි ආකාරයට කරනවා නම් අපේ රටේ දැන් බලන්න අපේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රි ඇමතුමත් ඉන්න ඉඳා මම කියන්න ඕන අපේ නාගරික සංවර්ධන අධිකාරියෙන් අපේ ගමේ හැදුවා ඈත තැනක විශාල රුපියල් මිලියන 449ක් වෙන් කළා හෝලුවගොඩ කියන තැන හැදුවා වලක්. මම පටන් ගත්ත දවසේම එදා ඔබතුමා නෙමෙයි ඇමති නාලක ගොඩේවා මම උපදේශකකාරක සභාවෙදිත් කිව්වා මේවා ඉවැලුවේට් කරන්නේ නැතුව අනවශ්‍ය විදියට සල්ලි නැති වෙලාවේ සල්ලි වෙන් කරන්න එපා කියලා. හැබැයි අපි කියන දේ අහුවේ නැහැ. අද මුළු පැත්තම ගලලා ඒ සල්ලි ටිකක් ඉවරයි. ඒක ඒ ව්‍යාපෘතිය රටටවත් තාටවත් වැඩදායක නොවන ව්‍යාපෘතිය. ඉතින් මේ වගේ දිගින් දිගටම කියන්න පුළුවන් අපිට මේ රටේ වැඩපිළිවෙලක් නැතුව අරමුණක් නැතුව තමන්ගේ හිතුමතේට
අවසන් කරන්න මතුමා
just 1 minute කටයුතු කිරීම තුලින් අපිට අත් වෙලා තියෙන ඉරණම. ඒ නිසා අපි සුබ පතනවා ගැලපෙන සංශෝධන නීති වලට ගේන එක ඒවට. හැබැයි බොරුවට මිනිස්සුන්ට නීති සංශෝධන විතරක් පෙන්නලා වැරදි මාවතේ රට ගෙනිච්චොතින් අපට අනාගතයක් නැහැ. මම ඉතාම ඕන කමෙන් නැවත අවධාරණය කරනවා මේ රටේ තරුණයට රට එපා වෙලා තියෙන්නේ. මේ රටේ දරුවන්ට අද ජීවත් වෙන්න විදියක් නැහැ. මන්ද පෝෂණය ඉගෙන ගන්න පාසල් වල පාසුකම් නැහැ. පාසල් වලට යන්න සල්ලි නැහැ. උසස් අධ්‍යාපන ආයතන වල පතිකාචාරවරු නැහැ. පාසුකම් නැහැ. ඉතින් මේවත් එක්ක අපේ රට අනාගතයේ සොහොන් භූමියක් බවට පත් වෙන එක නැවැත්වීමේ වගකීම රජය බාර ගන්න ඕනේ කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනරුඩ මන්ත්‍රීතුමනි, රටක සමාජයක පැවැත්ම තියෙන්නේ ආර්ථික සංවර්ධනයේ වගේම නීතියේ විධානයේ මත. රටේ යුක්තිය සාධාරණත්වයේ නැත්නම් ඒ සමාජය කඩාගෙන වැටෙනවා. අපි කොයිතරම් නීති අනපනත් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සමාජ සාධාරණත්වය ඇති වෙන්නේ නැහැ. අද රටේ ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නීති කොච්චරවත් තියෙනවා, නීති අපි මෙතන සම්මත කරනවා, නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සරලම උදාහරණේ තමයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෑත කාලේ ඉතාම වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වුණා, හෙළිදරව් වුණා. ඒ පිළිබඳ පරීක්ෂණ තියෙනවා කියලා ආණ්ඩුව විවිධාකාරයෙන් ප්‍රකාශ කරා. නමුත් අද වෙනකන් ඒ විඳිතයන්ට යුක්තිය සාධාරණත්වය ඉෂ්ටුනෙත් නැහැ. චූදිතයන්ට නිවැරදි දඬුවම් ලැබිලත් නැහැ. චූදිතයන් හරියට පැහැදිලිව නිවැරදිව රටට සමාජයට හෙළිදරව් කළත් නැහැ. කතෝලික සභාව ඉතා පැහැදිලිව කදිනතුමා කදිනුන් වහන්සේ ඇතුළු ඒ සියලු දෙනාම කිව්වේ මේ පරීක්ෂණය කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තැන් තැන් වලට මාරු කරලා තියෙනවා. ඒ මාරු කරලා ඒ පරීක්ෂණය යට ගහලා තියෙනවා. ඒ නිසා වහාම ඒ මාරුවීම් අවලංගු කරලා ඒ පරීක්ෂණය පවත්වපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ම මේ සඳහා යොදවන්න කියන එක. දෙවනුව ඉතා පැහැදිලිව උන්වහන්සේ කිව්වා රට තුල දේශීය වශයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඊට අවශ්‍ය කරන තාක්ෂණික අවශ්‍ය නම් ඒ තාක්ෂණික සහාය විදේශීය වශයෙන් ගන්න. අපිට යම් යම් දේවල් හොයන්න විශේෂයෙන්ම මේ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් සාක්ෂි හොයාගන්න අපිට තාක්ෂණික උපකරණ නැත්තම් ඒ පිළිබඳව විදේශීය සහාය ගන්න පුළුවන්. එහෙම නැතුව ඒ සාධාරණ පරීක්ෂණය කරන්නේ නැතුව බොරුවට මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව පත් කරලා තවත් කාලේ නාස්ති කරලා කිසිම තේරුමක් නැහැ. මේ අපරාධයට වගකීම් මේ තේරිම්කාරක සභාවේ ප්‍රධානින් බවට පත් කරලා ඔවුන්ගෙන් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතා පැහැදිලිව පහුගිය දිනවල මාධ්‍ය මගින් හෙළදරව් වුණා බුද්ධිංශේ ප්‍රධානි සුරේෂ් සලේ මේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙක් කියන එක. තවමත් ඔහු බුද්ධිංශේ ප්‍රධානයි. ඉතින් බුද්ධිංශේ ප්‍රධානියට බරපතල චෝදනාවක් එල්ල වෙලා තියෙද්දී ඔහු ඒ තනතුරේ තියාගෙන මෙතන තේරිම්කාරක සභාව 1000ක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. බොරුවට කාලිනාස්ති කරනවා වගේම ඇත්ත චෝදිතයන් යට ගැසීමක් මෙතන සිද්ධ වෙනවා. එනිසා මේ පාර්ලිමේන්තුවේ ඊයේ ගෙනාව යෝජනාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු ජාත්‍යන්තර මාධ්‍යවලටත් කිව්වා පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව පත් කරනවා කියලා. ඉතින් පහුගිය කාලෙත් පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව පත් කරා. හැබැයි ඒ තේරිම්කාරක සභාවෙන් අවසාන ප්‍රතිඵලේ ඇත්ත චෝදිතයෝ හෙළිදරව් වුණේ නැහැ. ඒ චෝදිතයන්ට දඬුවම් ලැබුණෙත් නැහැ. විඳිතයන්ට සාධාරණත්ව ඉස්තුනෙත් නැහැ. ඉතින් අපි එකසරයක් කරපු වැරද්ද නැවත වතාවක් කරලා නැවත මේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න නැතුව කාලේ කා දමන්න අපි ලෑස්ති නැහැ. එනිසා අපි තා වගකීමේ පැහැදිලිව කියනවා මේ බොරු පරීක්ෂණ සඳහා පත් කරන තේරිම්කාරක සභාවලට ජාතික ජන බලවේගී අපි සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒකෙන් යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඒකෙන් සාධාරණිෂ්ඨ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි චූදිතයන් මෙහි ප්‍රධාන වගකීතු නිලයන් දරලා කරන පරීක්ෂණ වලින් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන එකම දේ තමයි ඇත්ත චූදිතයන්ව හංගලා ඇත්ත පරීක්ෂණේ යට ගහලා පරීක්ෂණ කරපු නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පහුගිය කාලේ සිද්ධ වුණේ ඒක. පරීක්ෂණ සිද්ධ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රට දාලා යන්න වුණා, හිරේ යන්න වුණා, තවත් අයට ස්ථාන මාරු වීම ලැබුණා, තවත් අයට ගෙදර යන්න වුණා. ඉතින් ඒ නිසා නිවැරදි සාධාරණ පරීක්ෂණයක් පවත්වන නම් ඉතා පැහැදිලිව දැන්වත් යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න මැදිහත් විය යුතුයි. බොරු තේරීම්කාරක සභාව පත් කරලා නිකන් කාලේ නාස්ති කරලා ප්‍රශ්න යට ගහලා ඒ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරන එක වළක්වන්න උත්සාහ කරන එක අපි සම්පූර්ණ හෙළා දකිමු. ඒකෙන් සාධාරණත්වය ඉෂ්ට වෙන්නේ නැහැ. නීතිය පිළිබඳ විශ්වාසය තහවුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, අපි කවුරුත් දන්නවා මේ රටේ ජනතාව ලොකු පීඩනයකින් ඉන්නවා. අද ජීවත් වෙන්න බැහැ මේ ආර්ථික බර, බදු බර, විදුලි බිල වැඩි වෙනවා, වතුර බිල වැඩි වෙනවා, බස් ගාස්තු, කෝච්චි ගාස්තු, ත්‍රිවිල් ගාස්තු, තෙල් මිල, ගෑස් මිල, ඒ ඔක්කොම වැඩි වෙලා එක සත පහක්වත් ආදායම් වැඩි වෙලා නැහැ. දවස ගානේ වියදම් වැඩි වෙනවා. තරහා ගන්න බැරි ජීවන බරක ඉන්නේ. රාජ්‍ය සේවකයොත් එහෙමයි, පෞද්ගලිකන් සේවකයොත් එහෙමයි. ඉහිකිරීම් කර්මාන්තේ මුළුමනින්ම කඩන් වැටිලා ආර්ථිකයේ කඩන් වැටිච්ච තත්ත්වයක් තුළ ජනතාව ඉන්නේ දැඩි පීඩාවක. ඒ පීඩාව, ඒ විරෝධය ඉදිරිපත් කරගන්න තියෙන කම අවස්ථාව තමයි ජනමතයේ උරගා බැලීම. ඒ තමයි ඡන්ද පොත්තල්. නමුත් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව හිතාමතාම කපට විදිහට ඒ මැතිවරණ කල් දාලා තියෙනවා. පළාත් පාලන ඡන්දය බොරු හේතුවක් දාලා කල් දැම්ම සල්ලි නැහැ කියලා. ඊළඟට පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් ආණ්ඩුව කිව්වේ ප්‍රාදේශ සභා නගර සභාවල ඉන්න මන්ත්‍රී ධූර ප්‍රමාණය වැඩි 8000ක් දරා ගන්න බෑ. ඒ 8000 අඩු කරන්න යම් කිසි සංශෝධනයක් ගේන්න ඕනේ. ඒ නිසා මේක කල් දානවා කියලාත් කිව්වා. දැන් කල් දාලා මාස 7ක් 8ක් වෙනවා. හැබැයි මන්ත්‍රී ධූර ප්‍රමාණය අඩු කරගන්න සීමා නිර්ණ කොමිෂන් සභාව කටයුතු අවසන් කරලත් ඒ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කරගෙන එහෙම ක්‍රියාවලියක් ගිහිල්ලා නැහැ. අද ඒ ගැන කතාවකුත් නැහැ. ඒ ගැන කිසි කතාවක් නැතුව දැන් බලනවා අනිවාර්යයෙන්ම පවත්වන්න වෙන ඊළඟ අවුරුද්ද ජනාධිපතිවරණය කොහොමද මගහැරලා යන්නේ කියලා. ඒක මගහැරලා යන්න තමයි හදිසියෙම ජනමත විචාරණයක් පිළිබඳ සාකච්ඡාවක් ආවේ. ඒක එන්නේ අද ඊයේ නෙමෙයි. මාමණ්ඩි ජේ.ආර්. ජයවර්ධනගේ මැදිහත් වීම මතක් කරලා 1982 ලාම්පු කලගෙඩි සෙල්ලම මතක් කරලා තමයි දැන් උත්සාහ කරනවා කොහොමද ලබන අවුරුද්ද ජනාධිපතිවරණය මගහැරලා යන්නේ. එදා ජේ.ආර්. ජයවර්ධනට 6-5 බලයක් පාර්ලිමේන්තුවේ තිබුණා. හැබැයි එහෙම බලයක් තිබිද්දී ජේ.ආර්. ජයවර්ධනට බැරි වුණා ජනාධිපතිවරණය කල් දාන්න, ජනාධිපතිවරණය පවත්වන්න නැතුව ඉන්න. ඔහු කරේ ලාම්පු කලගෙඩි සෙල්ලම හරහා මේ පාර්ලිමේන්තුවේ දුර කාලයේ දික් කර ගැනීමක් පමණයි. එනිසා කිසිසේත්ම වත්මන් ජනාධිපතිවරයාට ජනමත විචාරණ නෙමෙයි මොනහරි මොනක්‍රමයේ හරි දාලා ජනාධිපතිවරණේ වළක්වන්න ක්‍රමයක් ව්‍යස්ථාවේ නැහැ, නීතියේ නැහැ. හැබැයි ආණ්ඩුව උත්සාහ කරනවා යම් මතයක් හදන්න රට තුල. නෑ, ලබන වෘද්ධි ඡන්ද නෑ, ලබන වෘද්ධි ඡන්ද පවත්වන්නේ නෑ. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් නෑ. ඒ ගැන බලාපොරොත්තු තියන්න එපා කියලා ජනතාව මත අවිශ්වාසයක් සැකයක් ඇති කරනවා. මේක හිතාමතා කරන වැඩක්.
මන්තුමා තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
විධායක ධූරයේ අවශ්‍ය කිරීම කියලා ඒකට මුවා වෙලා මේ මොකද්ද කරන්නේ? දැන් හදිසි විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීමේ එකක් ගන්නවා. කේවල ක්‍රමයට ඡන්ද ක්‍රමයේ වෙනස් කරනවා. ඉතින් විධායක ධූරයේ රඳාපවතින සමානුපාතික ඡන්ද ක්‍රමයක් එක්ක ඉතින් මේ හරි පැහැදිලි පෙරහැරේ කසකාරයා මේ ඉන්නේ. කසකාරය ඇවිල්ලා ඉස්සෙල්ලම පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රම වෙනස් කරන්න හදනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ විධායක අගමැති ධූරයක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න මේ කසකාරයා කසේ කරකවමින් ඉන්නවා. එනිසා අපි කියනවා ඒකට මේ රටේ ජනතාව කිසිත්ම එකඟ නැහැ. විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැති කෙනෙක් පිළිගන්න අපි සූදානම් නැහැ. එනිසා ඔය බොරු මැතිවරණ ක්‍රම සංශෝධන තමන්ගේ බලය පවත්වාගෙන යන්න, ජනතාවගෙන් විරෝධය එල්ල වෙනකොට බලහත්කාරයෙන් බලය පවත්වාගෙන යන්න කරන මේ උප්පර වැට්ටි පරාද කළ යුතුයි. ඒ සඳහා පත් කරන තේරීම්කාරක සභාව හෝ ඒ සඳහා වෙන සාකච්ඡාවලට අපි කිසිම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැත්තේ වෙන මොකක්වත් නෙමෙයි. මෙතන තියෙන කපටි තක්කඩි උමනාවක් මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් කරලා ඡන්දවලින් පැනලා යන්න තියෙන උමනාව. ඉතිහාසයේ මේ වෙලින් වෙච්ච පාඩම් තියෙනවා, අධ්‍යක්ීම් තියෙනවා. ඒ පාඩම් අධ්‍යක්ීම් හරියට තේරුම් ගත්තොත් මේ වගේ මෝඩ වැඩ අපව කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් දැන් ඒ ඉතිහාසයේ පාඩම් ඉගෙන ගන්න නැතුව නැවත නැවත ඒක කරන්න ලෑස්ති වෙනවා කියන්නේ නැවත මේ රට එවැනි ඉතිහාසයේ අත්දැකීමකට තල්ලු කරන එක. එනිසා අපි
පැහැදිලිව කියනවා
රටේ ජනතාව එහෙම උමනාවක් පෙළෙන්නේ නැහැ. ජනරජ ජනතාව මේ ලෝක මැතිවරණ සංශෝධන ඉල්ලන්නේ නැහැ. රටේ ජනතාව ඉල්ලන්නේ ඛණ්ඩ ජනරජ ජනතාව ජීවත් වෙන්න ආර්ථිකය ඉල්ලන්නේ. එනිසා මේ බොරු උපක්‍රම හරහා උප්පර වැට්ටි හරහා මේ රටේ ඇත්ත ප්‍රශ්නේ යට ගහලා තමන්ගේ බලය පවත්වාගෙන යන්න මේ හදන උප්පර වැට්ටි පරාද කළ යුතුයි. ඔය මොන ජනමත විචාරණ ගැන කතා කරත් ජනමත විචාරණ පවත්වන්නවොත් අපි මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ඒ ජනමත විචාරණේ පරද්දනවා කියන එකත් අවධාරණය කරමින් මේ බොරු උප්පර වැට්ටි වලින් මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැ කියන එක අවධාරණය කරමින් මානතර වෙමි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු මధుර විතාන මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ තියෙන වගකීම තමයි රටේ මූලික නීති ආරක්ෂා කිරීම. එහෙනම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම. ඒ වගේම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අඳුන්වල දීපු බලය දීපු පත්වීමක් තමයි මේ ජනාධිපති නීතිඥ පත්වීම. මොකද ඒ වගේ ජනාධිපති නීතිඥවරේ පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට දීලා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ වගේ පත්වීමක් දෙන්න පුළුවන් කැපැසිටි එකක් තියෙන එවනත ඒ වගේ හැකියාවක් තියෙන අයව පත් කරන්න. විශේෂයෙන්ම මේ නීතිඥ වෘත්තිය බොහෝ විට මේ සාම්ප්‍රදායන් මත තමයි ගොඩක් වෙලාවට ඉස්සරහට ඇවිල්ලා තියෙන. ගොඩක් සාම්ප්‍රදායන් වලින් පෝෂණය වෙච්ච වෘත්තියක් තමයි ලෝකයේ පැරණිම වෘත්තියක් විදිහට මේ නීතිඥ වෘත්තිය සලකන්නේ. ඒ වගේම මුලසනාරුඩු මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් ජනාධිපති නීතිඥවරයෙක් උසාවියට එන්න අධිකරණයට එන්නේ බොහෝ වෙලාවට කනිෂ්ඨ නීතිඥවරයෙක් එක්ක. එහෙම ජූනියර් කෙනෙක් නැතුව එහෙම ජනාධිපති නීතිඥවරයෙක් නඩුවක පෙනී සිටින්නේ නැහැ. නමුත් අපි දැක්ක පසුගිය කාලයේ මේ පෙර කලාසි විතරක් ගොනු කරපු ඒ වගේ ඉන්ස්ට්‍රක්ට් ඒ වගේ ලේඛනගත නීතිඥයෝ මේ ජනාධිපති නීතිඥයෝ විදිහට පත්වීම් ලැබුවා. ඉතින් මං හිතන්නේ ඒක ගැන ලොකු විවාදයක් ලොකු විවේචනයක් මේ රටේ මතු වුණා. ඒ වගේම ඒ තුලින් මේ ජනාධිපති නීතිඥවරයා පත් කිරීමේ ඒ ගෞරවය, ඒ ජනාධිපති නීතිඥවරයා කියන ඒ තනතුර, ඒ ගෞරවණීය නාමය ඉතා බලවත් ලෙස හැල්ලුවට ලක් වුණා. ඒ වගේම මම අධිකරණයට ගිය බොහෝ අවස්ථාවල දකිනවා ඒ සමහර ජනාධිපති නීතිඥවරුන්ට ඒ නිසි ගෞරවයවත් අධිකරණ ශාලාව තුළ ලැබෙන්නේ නැහැ. ඒ කනිෂ්ඨ නීතිඥවරුන් සහ අනෙකුත් නීතිඥවරුන්ගේ. මොකද ඒ තරම් මේ තනතුර හැලුවට ලක් වුණා. ඉතින් මං හිතන්නේ මේ සම්බන්ධයෙන් බලවත් වාද විවාද අතරේ 2019 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නා මේ ජනාධිපති නීතිඥවරේ පත් කිරීමේ ඒ ක්‍රියාපටිපාටිය සම්බන්ධයේ. මොකද ඒ නිසාම මම දන්නවා සමහර ශ්‍රේෂ්ඨ ඒ වගේම ජ්‍යෙෂ්ඨ ඉතාමත්ම ගෞරවනීය නීතිඥවරුන් මේ තනතුරේ හැල්ලුව නිසාම ජනාධිපති නීතිඥවරයෙක් වෙන්න තියෙන ඉල්ලුම් පත්‍රය දැම්මෙන්න විසින් රංජන් මෙන්ඩිස් මැතිතුමා වගේ ඒ අවුරුදු 50ක් පුරා එතුමා මේ නීතිඥ වෘත්තිය. නමුත් එතුමාවත් මේ ගෞරවනීය නාමය ගන්න ඇප්ලිකේෂන් එක දැම්මේ නැහැ. මොකද ඒ තරම් මේ තනතුර හැල්ලුවල තිබුණේ. ඉතින් මම අපේ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ලේකනගත නීතිඥයින්ටත් මේ අවස්ථාව ලබා දීම. විශේෂයෙන්ම එංගලන්තයේ 2000 ඇමතුමාගේ කතාව ඉතා එක පැහැදිලිව සඳහන් කරා 2013 වර්ෂයේදී මේ සොලිසිටර්ස්ලට එහෙම නැත්නම් ලේකනගත නීතිඥවරුන්ටත් ඒ ක්වීන්ස් කවුන්සල් ඒ ගෞරවනීය නාමය ලබා ගන්න පුළුවන් විදිහට ඒ නීති රීති වෙනස් කරා. ඒ වගේම අපේ අධිකරණ ඇමතුමා මෙවර මේ අද දින ඉදිරිපත් කරන මේ පනත් කෙටුම්පත 90 ශ්‍රේෂ්ඨ ඒ වගේම ජ්‍යෙෂ්ඨ ඒ වගේම ගෞරවනීය සේවයක් කරපු ලේකනගත නීතිඥයින්ටත් ඒ ගෞරවනීය නාමය ලබා ගන්න පුළුවන් විදිය අවස්ථාවක් අද දින මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ඒ අවස්ථාව ලබා දෙනවා. ඒ ගැන විශේෂයෙන් මේ පනත ගෙනාපු එක සම්බන්ධයෙන් මම අධිකරණ අමාත්‍යතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා, විශේෂයෙන්ම නීතිඥවරයෙක් විදිහටත්. ඒ වගේ ගෞරවනීය සේවයක් කරන ඒ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ ඒ ලේකනගත නීතිඥයන් තෝරා ගැනීමේ කියා පටිපාටි ගැනත් මම ඊයේ දිනේදී පාර්ලිමේන්තු කාර්ක සභාවේදී ඒ ගැන අපි ගොඩක් සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේදී මම යෝජනා කීපයක් ගරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරා. එතුමා ඒ පිළි අරගෙන එළඹෙන සතිය දෙක තුළදී ඒ අවශ්‍ය නීති රීති රෙගුලාසි හදලා ගැසට් පත්‍රයක් මගින් පළ කරන බව අපේ කමිටුවට දැනුම් දුන්නා. ඒ වගේම එතුමා ඒ ගැන පාර්ලිමේන්තු කමිටුවටත් අපේ ඒ කමිටුවටත් ආංශික අධීක්ෂණ කමිටුවටත් ඒ සම්බන්ධයෙන් ලබා දෙන බව එතුමා ප්‍රකාශ කරා. ඉතින් විශේෂයෙන් මම ගරු ඇමතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ මාසික ඔප්පුවල මාසික ලේකන නිසි පරිදි ලබා දෙන ඒ වගේම රජයට පසුගිය කාලයේ පුරාම ඒ තමන් කළ සේවය වෙන තමන් කරපු කාර්යභාරය වෙන බදු ගෙවපු ඒ වගේම මිනිස්සුන්ගේ ඒ වගේම තමන්ගේ සේවාලාභීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරලා ඒ අයිතිවාසිකම් වලින් පෙනී සිටපු ඒ වගේම නීති ආචාර ධර්ම ඒ විදිහම පිළිපැදපු මම ඒ වගේම ඇමතුමන්ගේ ඉල්ලා සිටිනවා මේ අද අපේ ගෞරව සභාවේ කතිකය කීප දෙනෙක් ඉදිරිපත් කරා අවුරුදු 20-25 කරන්න කියලා. පුළුවන් නම් අර අවුරුදු 25 කියන කාරණාව 20 කරලා ජනාධිපති නීතිඥවරයාටත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ ලේකනගත නීතිඥයා කියන තනතුරත් දෙකටම අවුරුදු 20 කාලය යෝජනා මේ කාලය ගැන පුළුවන් නම් වටිනවා. ඒක ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම ඒ සීනියර් ඇටර්නි ගෞරව නාමය එහෙම නැත්නම් අර PC ජනාධිපති නීතිඥයාට ප්‍රෙසිඩන්ට්ස් කවුන්සල් එහෙම නැත්නම් PC කියන වගේ සීනියර් ඇටර්නි එහෙම නැත්නම් SA කියලා අකුරු දෙකෙන් හඳුන්වන විදිහට ඒ වගේ නාමය අපි යම් කිසි විදිහකට රෙගුලාසිය බවට පත් කරොත් හොඳයි කියලා හිතනවා. නැත්නම් එක එක්කෙනා එක එක විදිහට මේ තනතුරු නාමය භාවිතා කරන්න පුළුවන්. මොකද මේකත් සමහරට තනතුරව භාවිතා කරන්න පුළුවන්. අර මේ සමහර නීතිඥවරු මේ වෙනකොටත් ඒ නීති ආචාර ධර්ම වලට පටහැනිව සමහර විශාල නාම පුවරු ගහගෙන එහෙම නැත්නම් මේක වෙනත් විදිහට තමන්ගේ ඒ ප්‍රතිරූපේ නංව ගන්න උත්සාහ කරන දේ. ඒක නිසා මේ අනිත් අයගේ අයිතිවාසිකම් වලටත් අගෞරවයක් අගතියක් නොවන විදිහට ඒ විදිහ යම්කිසි නිශ්චිත රෙගුලාසියකට යටත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු ඇමතුමනි අද බැලුවොත් එහෙම නීතියේ විශාල නීති වෘත්තියේ විශාල කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. අපි දැක්කා 2022 වර්ෂයේදී ඇති වෙච්ච ඇතැම් අරගලකාරී අවස්ථාවන් වලදී යම් යම් සැකකරුවන්ව චෝදිතයින්ව ඒ වගේම යම් යම් කඩාකප්පල්කාරී කරපු අපරාධකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කරපු අවස්ථාවලදී බොහෝ ඇතැම් නීතිඥයින් නීතිඥ සංගමය නොවේ, නීතිඥ සංගමය මේ වෙලාවේ මම මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් ඇතැම් නීතිඥවරුන් මේ නීති ආචාර ධර්මවලට නොගැලපෙන ආකාරයෙන් අධිකරණ භූමියේ හැසිරුණා. අපි දැක්කා ඒ සමහර අප ඒ සැකකරුවන්ව චෝදිතයින්ව අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අයට අප ලබා දුන්නට පස්සේ අධිකරණ භූමියේ මල් මාලා දාලා, ඒ වගේම බදාගෙන සිප වැළඳගෙන, ඒ වගේම ඉතාමත්ම ඔවුන් නැවතත් මේ අපරාධවලට පෙළඹෙන ආකාරයෙන් ලොකු පෙළඹවීමක් ඇති කරා. ඉතින් මං හිතන්නේ නීති වෘත්තියට නොගැලපෙන ආකාරයෙන් සමහර නීතිඥවරු පහුගිය කාලයේ පුරාවටම හැසිරුණා. ඒ වගේම අපි දැක්කා ඇතැම් නීතිඥවරු අපි දැක්කා රඹුක්කන සිද්ධිය, අපි දැක්කා මිරිහානේ සිද්ධිය, ඒ වගේම අපි දැක්කා කොටුවේදී සමහර අපරාධකාරීන්ව වීරය බවට පත් කරේ මේ නීතිඥවරු කීප දෙනෙක් එකතු වෙලා. හැබැයි ඒ විදිහට මාර්තු මාසයේ සිට අපරාධකාරීන්ව වීරය බවට පත් කිරීම නිසාම අවසානයේ මහා ඛේදවාචකයකින් මේ රටේ ඒ එක පරිච්ඡේදයක් ඉවර කරා. හැබැයි ඒකටත් මේ නීති ආචාර ධර්ම කඩ කරමින් ඒ වැඩ කරපු සමාන නීතිඥ මේ ඒකට වග කියන්න නැති. ඒක නිසා මම මේ අපිට පොදු මහ ජනතාව විතරක් නෙමෙයි නීතිය ආරක්ෂා කරන්න බැඳී සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය ආරක්ෂා කරන්න දිගුරා පොරොන්දු වී සිටින ඒ නීති වෘත්තියේ යෙදී සිටින අයගේ අතිනුත් මේ වගේ බලවත් වැරදි අපරාධ පහුගිය කාලේ පුරාටම වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ගොඩක් වෙලාවට අහිංසක ජනතාවට, ඒ වගේම සේවාලාභීන්ට අගතියක් වෙන ආකාරයට, ඒ වගේම තමන්ගේ නීතිඥ මූර්තියට නොගැලපෙන ආකාරයට ඒ වැඩ කරන පිරිස් ඉන්නවා. ඉතින් ඒක නිසා අද මේ ලබා දෙන මේ ගෞරවනීය නාමය බොහෝ විට ඒ අර මම කලින් කිව්වා වගේ නීති ගරුකව ආචාර ධර්ම වලට අනුව ඒ තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන ලේකඩගත නීතිඥයන්ට ලොකු කරන ගෞරවයක්, සහ මේ ගෞරවය තුලින් මේ ගෞරව නාමය තුලින් අනාගතයේ ඒ අයගේ කනිෂ්ඨ ලේකඩගත නීතිඥයන්ටත් පෙළඹවීමක් වෙනවා. ඒ වගේම උන් නිරන්තරයෙන් ඒ තමන්ගේ පූර්වගාමී ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ආකාරයෙන් විනයගරුක ආචාර ධර්ම වලට අනුව තමන්ගේ වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න පෙළඹීමක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේක මං හිතන්නේ මේ කාරණය නීතිඥ වෘත්තියටත් අද ලොකු අවස්ථාවක් ලබා දෙනවා. ඒ තියෙන ගරුත්වය ආරක්ෂා කරගන්න, ඒ ආචාර ධර්ම ආරක්ෂා කරගන්න. මොකද මේ වගේ ගෞරව නාම තුලින් අපිට ඒ වෘත්තියේ ඉදිරි ගමනට, ඉදිරි දියුණුවට යම්කිසි රුකුලක් වෙනවා. ඒ වගේම විශේෂයෙන් මම මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරනවා සමහර නීති රීති අද කඩිනමින් යාවත්කාලීන කරන්න ඕන. මොකද අපි පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ මේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ ඒ නීති රීතිවල යම්කිසි වෙනසක් ඇති කරා, ඒ මිලිග්‍රෑම් ප්‍රමාණය අනුව මහා අධිකරණයේ අපදීම පිළිබඳව අපි යම් යම් සංශෝධන ගෙනාවා. නමුත් මේ වන විට සමාජය බලවත් ලෙස මේ මත්ද්‍රව්‍ය වලින් වෙලාගෙන අවසන්. ඒ වගේම අද දවසෙත් මේ බල ප්‍රදේශයේ ස්ථාන කීපයක පොලිස් විශේෂ විමර්ශන සහ වැටලීම් ඒකක වලින් අත්අඩංගුවට ගත්ත අයිසා මත්ද්‍රව්‍ය විශේෂම හෙරොයින් අත්අඩංගුවට අරන් තිබුණා. මම ඒ සම්බන්ධයෙන් ඒ පොලිස් ඒ මෙහෙයුම් කරපු ඒ නිලධාරීන්ගේ තොරතුරු ලබා ගත්තා. යනු ඔවුන් කියන්නේ මේ මත්ද්‍රව්‍ය අද ලොකු කුඩා සෑම කෙනෙක් අතරම ගැවසෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ මත්ද්‍රව්‍ය වල ප්‍රමාණය සලකන්නේ නැතුව මේ සඳහා මරණීය දණ්ඩනය දෙන මට්ටමට මේක ගෙනාවොත් හැර කවදාවත් මේ ව්‍යසනය මේ රටේ තුරන් කරන්න බෑ කියන එක. මොකද ඔවුන් අද ඉදිරිපත් කරපු කාරණා අනුව ස්ථාන 15කින් අද මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි මේ අර මහා අධිකරණයට යන ප්‍රමාණයට නෙමෙයි ඒ සමහර ප්‍රමාණවත් දේවල් හැබැයි ඒ විදිය ප්‍රමාණාල එකතු කරාට පසු විශාල මත්ද්‍රව්‍ය ග්‍රෑම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තත් තමන් සන්තකයේ තිබෙන ප්‍රමාණය ඒ ග්‍රෑම් ප්‍රමාණය අඩුවීම නිසා අධිකරණ ඉදිරිපත් කරාට පසු නැවත සමාජයට ඇවිත් ඒ අය පෙරසේම ඒ දඩේ ගොලන්ට අදාළත් නෑ දඩේ ඔවුන් සලකන ඉතා සුළු මුදලක් විදියට ඔවුන් නැවතත් තමන්ගේ ඒ කටයුත්ත ඒ විදියටම කරගෙන යනවා. ඉතින් ඒක නිසා මෙය දැඩි අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද අපේ අනාගත පරපුර ඒ වගේම මේ රට ඉදිරියට ගෙන යන්න ඉන්න ඒ ළමා පරපුර තරුණ පරපුර අද අපිට අපේ ඇස් ඉදිරිපිටම බලවත් ලෙස විනාශ වීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ විනාශ වීම වළක්ව ගන්න පුළුවන් එකම ස්ථානය එකම උත්තරීතර ස්ථානය මේ පාර්ලිමේන්තුවයි. ඉතින් එහෙමනම් අපි කඩිනමින් මේ නීති ප්‍රතිසංස්කරණ මේ රටට ගෙන ආ යුතුයි. මොකද හේතුව අද උදෑසන අපි දැක්කා ප්‍රවෘත්ති පත්‍ර බලනකොට අද අධිකරණ නිලධාරීන් අතින් මේ නීතියට බය නැති තත්ත්වයක් ඇති වෙලා. මොකද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නිලධාරිනියක් විසින් වංචනික ලිපියක් සැකකරුවෙකුට ලබා දෙන්න පුළුවන්
විනාඩි 2 කාලයක්
තියෙනවා. ඒ පෙළඹිලා තියෙන ඉතින් මං හිතන්නේ ඒ වගේම අද දැක්කා මම දෙවැනි වතාවටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගබඩාව කඩලා බඩු පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම නඩු වලට අවශ්‍ය නඩු භාණ්ඩ යම් සාක්ෂි විනාශ කරන්න පෙළඹිලා තියෙන ඉතින් මං හිතන්නේ අද බලවත් ලෙස සමාජයේ ඒ පිරිහීමකට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම 2021 අවසාන කාලයේ සහ 2022 වර්ෂයේදී මේ යම් යම් නීතිඥවරුන් සහ යම් යම් අධිකරණ නිලධාරී නීතිඥවරු පමණක් නෙමෙයි ඇතැම් මහේස්ත්‍රාත් වරුන් පවා ඒ අධිකරණවල හැසිරිච්ච ආකාරය අනුව දීපු තීන්දුව අනුව අපරාධකරුවන් දිරිගන්වීම තුළ අපරාධ කරාට කමක් නැහැ කියන මතවාදයේ රට තුළ ඒ ඇතිකිරීම තුළ අද මේ ව්‍යසනය අද නීතියේ බය නැති තත්ත්වයකට ඇලි. ඉතින් මම හිතන්නේ මේක මහා ලොකු ඛේදවාචකයක්. ගරු අමාත්‍යතුමනි, අපි කඩිනමින් රටක ආර්ථිකය ආරක්ෂා කරගන්න නම්, රටක සමාජය ආරක්ෂා කරගන්න නම්, රටක සංස්කෘතිය ආරක්ෂා කරගන්න නම් ප්‍රමුඛතාවය දිය යුත්තේ අපේ රටේ නීතිය බිඳ වැටිච්ච පළවෙනි අවස්ථාවේම රට ප්‍රපාතයට වැටුණා. ඒක තමයි අපි පසුගිය කාලේ අත්දැකීමක් ලැබුවේ. ඒ වගේම මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම හිතන්නේ සම්බන්ධයෙන් ඉතා සාධනීය පිළිතුරක් මට ලබා දුන්නා. අපේ විශේෂ මේ රටට එන විවසායකින්
ආයෝජනමන්තුමා
ආරක්ෂා කිරීමත් අපි කළ යුතුයි. මොකද මේ මට තප්පර 30ක් දෙන්න විශේෂයෙන්ම මේ වන විට මේ රටට එන ආයෝජක බලවත් අවධානයකට ලක් කරලා තිනෝ රටේ රාජ්‍ය යාන්ත්‍රණය තුලින් කොපමණ ඒ ආයෝජන වලට අවශ්‍ය බලපත්‍ර ලබා දුන්නත් ඇතැම් අවස්ථාවලදී ඒ ආයෝජන ක්‍රියාත්මක කරන්න හදනකොට වටපිටාවේ කවුරු හරි ඇවිල්ලා ඒකට විරුද්ධතාවය ප්‍රකාශ කරපු හැටියෙම අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් කරන්න මොකද්ද තහනම් නියෝගයක් ලබා දෙනවා. ඒ වගේ විශාල අනතුරක් අවදානමක් තියෙනවා. අද රටේ ආර්ථික ඉදිරියට ගෙනියන්න නම් මෙන්න මේ වගේ ආයෝජක ආරක්ෂා කරන ඒ ඉන්වෙස්ටර්ස් ආරක්ෂා කරන්න පුළුවන් නීති රීතිත් මේ රටට කඩිනමින් තව ශක්තිමත් නීති ගේන්න කියන ඉල්ලීමත් කරමින් මාන්නිවරණ බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂම අද අධිකරණ සංවිධාන පනතෙහි දීර්ඝ කාලයක් උපදේශන නීතිඥ මහතුන් වශයෙන් හිටපු කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීම, ඒ වගේම අපේ පරිපාලන ග්‍රාම නිලධාරී මහත්වරුන්ට සාමවෙනිසුරු පත්වීම ප්‍රදානය, මං හිතන්නේ මේවා පිළිබඳව කිසි තර්කයක් නැහැ. මේ කටයුතු ඉස්සර සිද්ධ වීම හොඳයි. විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරය යුක්තිය පසිඳවාලීමේ ක්‍රියාදාමයේ කාර්යක්ෂම කිරීම සහ විශේෂයෙන්ම නව නීති ප්‍රතිසංස්කරණ ගෙනීම, මම විශ්වාස කරනවා විශේෂයෙන්ම දැන් නීතියේ ආධිපත්‍ය සියලු දෙනාට එක හා සමානව පැවතිය යුතුයි. එතකොට තමයි සාමාන්‍ය ජනතාව නීති පද්ධතිය කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නේ. නීතිය කෙරෙහි, අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි විශ්වාසයක් ඇතිවෙන තාක්කල් පමණයි ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ශක්තිමත් රටක් අපිට නිර්මාණය කරන්නට අවශ්‍ය පරිසරය උදා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අධිකරණ අමාත්‍යාංශයට මේ වැඩ කටයුතු කරනකොට විශේෂයෙන්ම වර්තමාන කාලේ මේ ආර්ථික අර්බුදයත් එක්කලා ලොකු වගකීමක් පැටවෙනවා. ඒත් එක්කම තව ලොකු වගකීමක් පැටවෙනවා ගරු අධිකරණ අමාත්‍යතුමාට. විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදය ඇතිකරන්න දායක වුණු බොහෝ පිරිස් ආණ්ඩුවේ අද මේ මොහොතෙත් ඉන්නවා. ඉතින් මේ කණ්ඩායමත් එක්කලා ඉස්සරහට යනකොට ඔබතුමා කෙරෙහි කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කාලේ ඉඳලා අපි දන්නවා විශේෂයෙන්ම ඔබතුමා බොහොම පිරිසිදුව ඒ පාලන කටයුතු ගෙනාවා. නමුත් ආණ්ඩුව ඇතුලේ ආණ්ඩු තියෙනකොට මේ කටයුත්ත කිරීම බොහොම අමාරුයි. ඕක තමයි ප්‍රායෝගික தත්ත්වය. ඉතින් ඒ ප්‍රායෝගික தත්ත්වය ඇතුලේ මේ ගමන ඉදිරියට යනකොට ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන් මේ ගමන අපිට ඉස්සරහට යන්නට පුළුවන්කමක් තිබුණ නැත්නම් සියලු අංශ කඩාගෙන වැටෙන එක නවත්තන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අදගෙන ආපු මේ මම හිතන්නේ මේ සංශෝධන පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. මම මතකයි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආපු මොහොතේ විශේෂයෙන්ම අපේ රට වගේම ජාත්‍යන්තරවත් අපිට ලොකු පිළිගැනීමක් ලැබුණා. විශාල පිළිගැනීමක් ලැබුණා. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කරලා මට මතකයි ව්‍යවස්ථාදායක සභාවේ බොහෝ පිරිස සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනයක් තිබුණා ව්‍යවස්ථාදායක සභාවේ. ව්‍යවස්ථාදායක සභාව විසින් විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරලා ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු ඉෂ්ට සිද්ධ කරලා ඒ වගේම විශේෂයෙන්ම ඒ මොහොතේ විධායක ජනාධිපති බලතල ජනමත විචාරණයකට තුරු නොදෙන බොහෝ කරුණු කාරණා සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර ලබා දුන්නා. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉස්සරහට යනකොට ඒහා සමගාමීව අපි දැක්ක බොහෝ වෙලාවට පාර්ලිමේන්තුව තුළ නීති රීති ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වයට නොතිබීම නිසා සමහර වෙලාවට අපි ගත්තා වූ සියලු තීන්දුව తీරන 100%ක් සාර්ථක කර ගැනීමේ පුළුවන්කමක් තිබුණේ නැහැ. ඊට පස්සේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදීත් මම හිතන්නේ එවකට හිටපු ජනාධිපතිතුමා විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබා දීලා තමයි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තේ. නමුත් එතුමායි කිසිවක් බොහෝ කරුණු කාරණා ඉස්ස සිද්ධ කරන්නට පෙළඹුණේ නැහැ. විශේෂයෙන්ම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් කතා බහක නිරත වුණා. ඉතින් ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දැන් බොහෝ වාර ගණනාවක් සංශෝධනය වෙමින් ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. අපි අපිට සුදුසු ඡන්ද ක්‍රමයක් පිළිබඳවත් දැන් ආපහුවතාවක් කතිකාවතක් ඇති කරගෙන යනවා. ඒකේ වරදක් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බොහෝ අයට අවිශ්වාසයක් තියෙනවා මේ ඡන්ද ක්‍රමය පිළිබඳව නැවත කතිකාවතක් ඇති කරන්නේ. ඡන්ද ආපහුවතාවක් කල් දාන්නේ කියන සිතුවිල්ලක් සාමාන්‍ය ජනතාවකෙ තිබෙනවා. කෙසේ නමුත් ඡන්ද ක්‍රමයේ වෙනසක් සිදු විය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් අපි සියලු දෙනා එක තැනක ඉන්නවා. අපි පක්ෂයක් හැටියටත් ඒ සඳහා ඉදිරි කාලය තුල ඒ අවශ්‍ය කරන කටයුතු සාකච්ඡා කරලා අපි ඉස්සරහට අවශ්‍ය කරන සහයෝගය ඒ සාකච්ඡා මත තිබෙන කරුණු කාරණාත් එක්කලා අපිට තීන්දුව ගන්නට පුළුවන්කම තිබෙනවායි කියන කාරණාව මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. නමුත් රටට තියෙන බරපතලම ප්‍රශ්නේ මොකද්ද මේ වෙලාවේ? රටට තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි රටේ තාමත් වංචාව දූෂණේ නාසි අක්‍රමිකතාව සිද්ධ වෙනවායි කියලා මහජනතාව විශාල වශයෙන් මේ වෙනකොටත් දොස් නගමින් ඉන්නවා. ජනතාව දිනෙන් දින රට හැර යන තත්වයකට පත් වෙනවා. වෘත්තිකයෝ එහෙන් රට හැර යනවා. අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම ලොකු බිඳ වැටීමක ස්වරූපයක් දැන් මතුවෙගෙන එනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් එහෙමයි. ඒ නිසා මේ ආර්ථික අර්බුදයේ ප්‍රශ්නාවලියකට අපිට රටවැසියෝ හැටියට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා රටේ ජනතාවගේ විශ්වාසය වහා ස්ථාපිත කළ යුතුයි. ඊයේ තිබුණා රාජ්‍ය ගිණුම් කාරක සභාව පිළිබඳව සියවසක් පිරීම නිමිත්තෙන් විවාදයක් තිබුණා. ඒ වගේම පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳව අපේ කමිටුව තිබෙනවා. මේවට මේ මෑත කාලේ දැන් ආපු කරුණු කාරණා දිහා බැලුවාම විශේෂයෙන්ම විගණකාධිපතිතුමාගේ වාර්තාවන් එක්කලා සංසන්දනය කරනකොට රටක් හැටියට මේ පාර්ලිමේන්තුව තමයි මූල්‍ය බලය තිබෙන්නේ. නමුත් මේ රටේ මේ සිද්ධ වෙන වංචාව දෝෂණේ නාසිය රාජ්‍ය ආයතන වේවා අනිකුත් ආයතන වල වේවා ඉහවහා ගිය තත්වයක් අපි මෑත කාලේ පුරා දකිනවා. දැන් උදාහරණයකට සීනිබදු වංචාව ආවහම අද මිනිස්සු අහනවා ඒකට මොකද්ද කරන්නේ කියලා. ඒ නිසා රටට ප්‍රධාන ආදායම් මාර්ග ගෙනෙන විශේෂයෙන්ම ආයතන කීපයක් තිබෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තිබෙනවා. ඒ වගේම සුරා බදු දෙපාර්තමේන්තුව තිබෙනවා. රේගුව තිබෙනවා. අද ඒ ආයතන වලට පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව තමුන්ඩාසල දන්නවා. දැන් සුරාබදු ආයතනයේට මේ පවතින අක්‍රමිකතා ආවර කරගන්න නේද ස්ටිකරයක් යෝජනා කරලා ඒ කටයුතු ඉස්සරහට යනකොට එතනත් වංචාව හොරකම එතනත් දූෂණය. ඉතින් ඒ නිසා බොහොම බරපතල තත්වයක් මේ රටට ආදායම් ගෙනෙන ප්‍රධානම ආයතනවල සිද්ධ වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා බොහොම පැහැදිලිව මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙනවා. මැතිවරණ වියදම් පනත හොඳයි, අයවැය කාර්යාලය පනතක් ගෙනාපු එක හොඳයි, රටේ මූල්‍යමය බලය පාර්ලිමේන්තුවට තියෙනකොට අපි ඒක 100%ක් ජනතාවට වග කියවන්නට ඕනේ. ඒ නිසා පුළුවන් නම් මේ මුදල් අමාත්‍යාංශය අරගෙන ওই හොරුට ගෙලවනවා නම් ඒකට තමයි ඒක ලොකු පිනක් රටට කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. මොකද මේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ කරන්න නැතුව අපි මේ සුළු ප්‍රතිසංස්කරණ පිළිමදව කාලය කා දැමීම තුළ මම හිතන්නේ රටේ ජනතාව අපේක්ෂා කරන අභිමතාර්ථයන් අපිට ඉෂ සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබේවි කියලා. ඒ නිසා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි මුදල ලැබීමට දැන් පොඩි පොඩි බාධක හෙමින් හෙමින් මතුවේගෙන යනවා. මම විශ්වාස කරනවා ඒවත් මං හිතන්නේ යටපත් කරගෙන මේ අපිට ඉස්සරහට යන්න පුළුවන්කමක් ලැබේවි කියලා. විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
මතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
බොහොම පැහැදිලිව අපි මතක් කරන්න ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිසේත් කියන්නේ නැහැ මේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව පිට තවත් බදු දාන්න කියලා. බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ මහා පරිමාණ බදු වංචා සිද්ධ වෙලා තියෙනවා අපේ රටේ. බදු නිදහස ලැබලා දීලා තියෙනවා විවිධ නායකයන්ගේ උමනාව මත. මෙන්න මේවා නිවැරදි කරන්න කියන කාරණාව තමයි විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලන්නේ. ඒ වගේම මං හිතන්නේ බොහොම විනිවිද භාවයෙන් යුතුව මේ ගනුදෙනු පිළිබඳව ක්‍රියා කරන්න යකින් ඉල්ලීම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලන්නේ. ඒ වගේම ප්‍රසම්පාදන කටයුතු වලදී මේවා නිවැරදිව කරන්න කියන කාරණා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලන්නේ. ඒ නිසා මේ තියෙන බරපතල ප්‍රශ්නය පිළිබඳව අපි වැටහීමක් ලබාගෙන උත්තර ලබා දිය යුතුයි. විශේෂයෙන්ම මම කලින් කිව්වා වගේ ආණ්ඩු ඇතුලේ ආණ්ඩු තියෙනකොට බොහෝ වෙලාවට මේ ප්‍රශ්න විසඳන්න සමහර වෙලාවට බොහෝ අසීරුතාවයකට පත් වෙන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න තියෙන දන විසඳුවොත් ජනතාවට යම් කිසි සහනයක් ලබා ගන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා කරුණාකරලා කෝපා කමිටුවේ මේ වාර්තා වෙන කාරණාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපි නීතිපතිතුමාට හරි යවලා ඒවට අවශ්‍ය කරන නීතිමය පැත්තෙන් ඒ කටයුතු කාරණා කරලා අපි ජනතාවට විශ්වාසය ඇති කරමු. එහෙම විශ්වාසය ඇති නොකර තාක්කල් මම හිතන්නේ නැහැ රටේ ජනතාව තෘප්තිමත් මේ යන ගමන නිවැරදි කියන කාරණාව පිළිබඳව මම හිතන්නේ නැහැ ජනතාව විශ්වාසයක් තබා ගනිය කියන කාරණාව. ඒ වගේම අද අනෙක් දැවැන්තම ප්‍රශ්නේ තමයි අපේ පාසල්වල ඒ වගේම අපේ මේ සියලු දරුවන් අතර විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැතිරීගෙන යනවා. එනිසා ගරු අමාත්‍යතුමනි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. අපි නොහිතන විදිහට මේ වෙනකොට අයිස් මත්ද්‍රව්‍ය පැතිරිලා ගිහිල්ලා ඉවරයි. හැම තැනම මේවා මිලදී ගන්න අවශ්‍ය කරන පරිසරය අවකාශය නිර්මාණය වෙලා තියෙනවා. විවිධ මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා වෙනම ඒකකයක් හරි කමක් නැහැ පිටවල ඉවර වෙලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙළ ඉස්සසිද්ධ
කරලා
නැත්තම් මේ සමස්ත ලක්ෂ ගාණක් වෙන පාසල් සිසුන්ගේ අනාගතේ කොයිබටද යන්නේ කියන ප්‍රශ්නේ මං හිතන්නේ අපි සියලු දෙනාටම මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ගෙනාවු ප්‍රතිසංස්කරණ හොඳයි. රටේ නීතියත් බොහෝ වෙලාවට මේ කරුණු කාරණා විසඳන්නට ප්‍රමාණවත්. ඒ නිසා මම කලින් කියපු කාරණා සලකලා බලලා ආර්ථික පැත්තෙන් යම් යම් තීන්දුව తీරන ගන්න ඔබතුමා නායකත්වයේ ගන්න එකින් ඉල්ලීම කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි.